මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවාර්ථමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගබ්බමේකේ උපජ්ජන්ති නිරයං පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවාති සදහවත් පින්නතුනි කර්මයක් පුනර්භවයක් අතර පවතින්නේ එක්තරා විදියක චක්‍රාකාර සම්බන්ධයක් යම්කිසි කර්මයක විපාක වාරයක් හැටියට උත්පත්තියක් ලබන සත්වයා නැවතත් කර්ම රැස් කිරීමේදී අර කර්ම වේගයටම නතු වෙලා අවනත වෙලා ක්‍රියා කිරීමෙන් සංසාරය දිග්ගස ගන්නවා කර්ම ශක්තිය සංසිඳවලා සංසාරයෙන් මිදෙන්න පුළුවන් වන්නේ ධර්ම ශක්තිය පිහිට කරගෙනයි කර්ම චක්‍රය කොයිතරම් බලගත වුණත් අවසානයේදී ධර්ම චක්‍රය ජය ගන්න බව තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ලෝකයාට පහදා දුන්නා අන්නේ කාරණයට අදාළ යම් යම් සාධක අද අපි මේ මාතෘකා කරගත්තු ගාථාවෙනුත් නිදාන කතාවෙනුත් මේ පින්නතුන්ට අහන්න ලැබෙනවා ඇති ජේතවනාරාමයේ වැඩ වාසය කළ තිස්ස කියලා රහතන් වහන්සේ නමක් අවුරුදු 1130ම එක්තරා මැණික්කරුවෙකුගේ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. ඒ මැණික්කරුත් භාර්යාවත් මේ ස්වාමීන් වහන්සේට මව්පිය ස්ථානයේ ඉඳගෙන සීල අප උපස්ථාන කරමින් දානෙහිම පූජා කළා. එක දවසක් මේ ස්වාමීන් වහන්සේ මැණික්කරුගේ ගෙදරට වැඩිනකොට ඒ මැණික්කාරයා මස් කපමිනුයි හිටියේ. ඒ වෙලාවෙම මේ ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්න අතරේ කොසල් රජුරුවන්ගෙන් දූතෙක් ආවා මණිකකුත් අරගෙන මේ මණික සුද්ධ කරලා විදලා එවන්න කියලා රජුරුව කිව්වා කියලා. මේ මණික්කාරයා මස්කපමින් හිටිය ගමනේ ලේ සැහි වැකුණු අතින්ම අර මණික අරගෙන පෙට්ටිය උඩ තියලා අත හොදගන්න ගේ ඇතුළට ගියා. මේ ගෙදර හිටියා පුරතලයට ඇදි කරන කොස්වාලිහිණියෙක්. මේ පක්ෂියා මේ ලේ ගඳට මේ මැණික මස් කෑල්ලක් කියලා හිතලා ගිල්ලා. මේ තෙරුන් වහන්සේත් බලාගෙන ඉඳෙද්දි. මැණික්කාරයා ගේ ඇතුළේ ඉඳලා බලනකොට ඇවිල්ලා බලනකොට මැණික නැහැ. ඉතින් සගකලා ඊළාට ඇහුවා මේ තමන්ගේ භාර්යාවගෙන් දරුවන්ගෙන් එහෙම මැණික ගත්තද කියලා වුන් ගත්තේ නැහැ කිව්වට පස්සේ ගේ ඇතුළට ගිහිල්ලා භාර්යාව එක්ක සාකච්ඡා කරනවා. එකත් එකටම මේ හාමුදුරුව තමයි ගන්න ඇත්තේ කියලා. මේ භාර්යාව කියනවා අපෝ එහෙම කියන්නේ පමෙච්චර කාලයක් අවුරුදු 12ක් කිසේ මේ වහන්සේගේ කිසි වරදක් අපට පෙනුනේ නැහැ. මේක ඇහුවේ නැහැ මණික්කාරය ඇවිල්ලා ඊළඟට සංඝයා මේ රහතන් වහන්සේගෙන් අහනවා මේ දැන් මෙතන තිබුණු මණික කවුද ගත්තේ ස්වාමීන් වහන්සේද ගත්තේ කියලා මම ගත්තේ නැහැ කිව්වා වෙන කෙනෙක් මෙතන හිටියේ නැහැ ස්වාමීන් වහන්සේ තමයි ගන්න ඇත්තේ මට මේ මණික දෙන්න කියලා කිව්වා ඉතින් ස්වාමීන් වහන්සේට කර කියා ගන්න දෙයක් නැහැ ඊළඟට ආයිත් මේ මණික්කාරය ගේ ඇතුළට ගිහිල්ලා භාර්යාව එක්ක සාකච්ඡා කරන එකත් එකටම මේ මහමුදුරම තමයි ගන්න ඇත්තේ මම වද දීලා හරි මේක අහගන්න ඕන කියලා අපෝ ඒක නම් කරන්න එපා අපි විනාසයි ඒක කළොත් ඊට වැඩිය හොඳයි රජුරවන්ට මේ 16 කෙනෙක් මුළු පවුලම එතකොට මේ මණික් කරු කියන අපි කොච්චර අපි ඔක්කොම 16 වුණත් මේ මණිකේ වටිනාකම ගෙවෙන්නේ නැහැ කියලා දෙලිවගත්තු අදහස පිට ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේගේ හිස වෙලුවා රෑණකින් වෙලලා දී කැබැල්ලකින් හරියට තිරිංගයක් වගේ දී කැබැල්ලකින් තද කරලා ක්‍රමක්‍රමයෙන් බද දෙමින් අහනවා මණික ගත්තද කියලා ඉතින් මේ තද කරන්න මේ ස්වාමීන් වහන්සේගේ නාහෙන් කණින් ලේ ගලන්න පටන් ගත්ත කටින් එහෙම අර කොස්වාලිහිණියත් ඊළඟට මේ ස්වාමීන් වහන්සේට ඉවස ගන්න බැරුව ඇදගෙන වැටුණා බිම. කොස්වාලිහිණියත් ඒ ලේ ගඳට ඇවිල්ලා ලේ බොන්න සූදානම් වෙනකොට මණික්කාරයා අර ස්වාමීන් වහන්සේ කෙරෙහි තියෙන තරහෙන්ම මොකද්ද මෙතන කරන්න කියලා බැනලා අර කොස්වාලිහිණියට පයින් ගැහුවා. ඒ සතා එහෙම මැරිලා උඩුවැල්ලෙන් අතට වැටුණා. ස්වාමීන් වහන්සේත් දැක්කා මේක දැකලා කියනවා උපාසකය මේ බැම්ම ටික බුරුල් කරන්න අර බලන්න මේ බුරුල් කළ බලන්න මේ අර කුරුල්ල මැරිලාද කියලා. ඌ වගේම නුඹත් මැරියන් කියලා මණික්කරු කිව්වා. ඔන්න එතකොට මේ ස්වාමීන් වහන්සේ තේරුම් ගත්ත මේ සතා මැරුණා තමයි කියලා. ඔන්න එතකොට කියනවා උපාසකය මේ මණික ගිල්ලේ මේ කුරුල්ලයි මම ඒක කිව්වේ නැත්තේ මේ සතාගේ මරණය වෙන නිසා මා මැරුණත් ඒක කියන්නේ නැහැ. දැන් ඉතින් මේ සතා මැරුණ නිසා මම කියන්නේ කියලා කිව්වා. ඔන්න එතකොට මණික්කාරයා මේ සතා ඒ බඩ පළලා බලනකොට මැණික තියෙනවා ඊළාට ලොකු සංවේගයක් ඇති වුණා ඇවිල්ලා ඊළාට ස්වාමීන් වහන්සේගේ පාමුල වැඳ වැටිලා අනේ මම නොදැනුවත් කමින් මේ කරපු එකට මට සමාව දෙන්න කියලා ලයිටියා එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා උපාසකයා මේක ඔහිගේ වැරද්දකුත් නෙවෙයි මගේ වැරද්දකුත් නෙවෙයි මේක සංසාර දෝෂයක් මේක සංසාර දෝෂයක් සංසාරී වැරද්ද ඒක නිසා මම ඔබට සමාව දෙනවා එතකොට මේ උපාසකයා කියනවා ස්වාමීනි මට සමාව දෙනවා නම් වෙනද වාගේම මේ ගෙදරට ඇවිල්ලා පින්තපාතේ වන්දන්න එතකොට කියනවා නෑ උපාසකයා මේ මට දැන් තේරෙනවා මේක ආදීනව මේ ගෙවල් ඇතුළට යාම මේ ගෙයක වහල යටට යාම නිසායි මේක වෙන්නේ මේ විදිහ දෙයක් එක නිසා මගේ පා ශක්තිය ඇති තාක් මම පින්ඩපාතේ වඩිනවා කියලා ඒ වෙලාවෙම දුතංගයක් සමාදන් වුණා එක්තරා ගාථාවකුත් ඒ දුතංගයට අදාළ විදිහට ගාථාවකුත් ප්‍රකාශ කළා පච්චති මුනිනෝ බත්තං තෝක තෝකං කුලේ කුලේ පින්ඩිකාය චරිස්සාමි අත්ථි ජංඝා බණං මම පින්ඩපාතේ වඩින භික්ෂුව සඳහා ඒ නිමෙස්වල ඒ ගෙදරවල් වල බත් ටික ටික පැසෙනවා මට තාම පා වල ශක්තිය තිබෙන නිසා මම එතෙක් පින්ඩපාතේ වඩිනවා කියලා ඒ විදිහට ප්‍රකාශ කරලා එහෙම කිව්වට මොකද ඒ ස්වාමීන් වහන්සේ අර ඇති වුණු ආබාධෙන් වැඩි කල නොගොස් පාලක් ක්‍රියා කළා පිරිනම් පෑවා ඒ වගේම මෙතන කියවෙනවා අවසානයේදී කාලයක් ගියාට පස්සේ අර ඒ මණික්කාරයාත් මරණයටපත් වුණා මණික්කාරයාගේ භාර්යාවත් ඔය විදිහට ඒ අය මරණයටපත් වුණාට පස්සේ සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේගෙන් ඇසුවා මේ සිද්ධියට අදාළ අය කොයි කොයි තැන්වලද උපන්නේ කියලා. අන්න ඒ අවස්ථාවේ තමයි මේ අපි මාතෘකා කළ ගාථා බුදු පියාණන් වහන්සේ වදාලේ. මෙතන මේ කියවෙනවා අර කොස්වා ලිහිණියා සමහර විට ගෙදර ඇසුරු කළ නිසා වෙන්නේ නැති කොස්වා ලිහිණියා අර මණික්කාරයාගේ භාර්යාවගේ කුසේ උපන්නා කියලා. ඊළඟට මේ මණික්කාරයාගේ භාර්යාව යම්කිසි අවස්ථාවක මේ ඔක්කොම දිනා මිය ගියාට පස්සේ මේ ප්‍රශ්නේ පැනගිලා තියෙන්නේ ඒ භාර්යාව මිය ගිහිල්ලා දිව්‍ය ලෝකේ උත්පත්ති ලැබුවා මණික්කාරයා නිරේ අර රහතන් වහන්සේ කෙනෙක් මරණාන්තික විදියට පීඩාවක් කළ නිසා නිරේ උපන්නා ඒ ස්වාමීන් වහන්සේ එතකොට පිරිනිවන් පෑවා මෙන්න මේ කාරණය හිලිවෙන ගාථාව තමයි අපි අර මාතෘකා වශයෙන් තැබුවේ ගබ්බ මේකේ උප්පජ්ජಂತಿ නිරයන් පාප කම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බಂತಿ අනාසවා ඇතම් කෙනෙක් මව කුසක උපදිනවා පව් කරන අය නිරහේ උපදිනවා සුගති කියලා කියන්නේ හොඳ හොඳ පැවැත්ම ඇති හොඳ මාර්ගයේ යන අය ස්වර්ගයේ උපදිනවා දිව්‍ය ලෝකයේ උපදිනවා අනාශ්‍රව ආශ්‍රවයන්ගෙන් මිදුණු ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා රහතන් වහන්සේලා පිරිනිවන් පානවා කියන ටික එපමණයි මේ ගාථාවෙන් කියවෙන්නේ එතකොට මෙන්න මේකයි මේ ප්‍රවෘත්තිය මේ ගාථාවෙන් පින්නුම් කරන්නේ හැත්ත වශයෙන්ම අර කර්මානුරූපව ඒ අය උත්පත්ති ලැබෙන හැටි දැන් මේ අපි වෙනදා වගේම මේ මෙතනත් මේ කතාවිනුත් ගාථාවිනුත් අපට ගත හැකි උපදේශ ධර්මෝපදේශ ධර්මකාරණා මතු කර ගන්න බලමු මේ කතාන්තරය ඇත්ත වශයෙන්ම සංවේගජනක කතාවක් එක පැත්තකින් බලනකොට මේ කතාන්තරය නියම මැණික අඳුනා ගන්න බැරි වුණු මැණික්කාරයෙක් පිළිබඳ කතාන්තරයක් අනිත් පැත්තෙන් බලනකොට තමන් කරපු බරපතල අතීතයේ කරන ලද බරපතල කර්මයකට කර්ම විපාකය ලබා ගන්න අවුරුදු 12ක් තිස්සේ එකම ගෙදරට වැඩම කළ රහතන් වහන්සේ කෙනෙක් පිළිබඳ කතාවක්. ඉතින් අවුරුදු 12ක් තිස්සේ අර විදියට කුළුපග වෙන විදියට කුළුපග කියන වචනේ යොදනවා තියෙනවා මෙතන. කුළුපග 30 මණිකාර කුළුපග 30 කියලා කියන්නේ මණිකාරයාගේ ගෙදරට ආපු කුළුපග හාමුදුරුව පිළිබඳවයි මේ ප්‍රවෘත්තිය තියෙන්නේ. ඒ තරම් කුළුපග ස්වාමීන් වහන්සේ නමුත් අර සුළු වෙලාවක ඇති වුණු සැකය නිසා මණික්කාරයා අර විදියට බරපතල වදහිංසා දීලා රහතන් වහන්සේට මරණයටපත් වෙන ආකාරයට ඒ ක්‍රියා කළා. මේක තුලනත් අපිට යමක් හිතා ගන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේ වඩින වෙලාව වෙනකොට ඒ මණික්කරු හිටියේ මස් කපමින්. ලේ පෙරණ එක වැඩක ඉඳලා තවත් ලේ පෙරණ වැඩකට මාරුවෙන බොහොම පහසු බවත් අපිට ඒ අනුව හිතා ගන්න පුළුවන්. අර තරම් දරුණු වදහිංසා දෙන්න පෙළඹුණේ ඒක ඒ තරම් බරපතල හැකයක් හැටියට පෙනුනේ මණික ඊට වැඩිය ලොකු වුණා. මේ සංඝරත්නයේ වටිනාකම තීරුම් ගත්තේ නෑ අවුරුදු 12ක් තිස්සේ ඒ වැඩි ගුණවන්ත ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ අඳුන ගන්න බැරි වුණා ඊට වැඩිය ලොකු වුණා අර රජුරෝ ආපු මණික ඉතින් අන්න ඒක එක පැත්තක් හිතා ගන්න පුළුවන් ඊළඟට ඒකම අපිට තේරෙනවා දැන් මෙතන මේ යම්කිසි බරපතල කර්මයක් මේ ස්වාමින් වහන්සේට පළ දෙන්න තිබුණා මෙතන නාට්‍යාකාර සිද්ධි සමූහයක් තියෙන බැලුවාම ඔය බොහෝ විට කර්ම විපාක විඳින්න සිද්ධ වෙනකොට මේ කාලේ පවා අපට පේනවා අමුතු විදියකට සිදුවීම් රාශියක් පෙළ ගැහිලා එනවා. දැන් මෙතන ස්වාමින්වහන්සේ දා වඩිනකොට මැණික්කාරයා මස් කපමින් ඉන්නේ. ඊළඟට රජුරුවන්ගෙන් මේ පණිවිඩය එනවා මැණික් සුද්ධ මේ මැණික පිළිබඳ කතන්දරය ආවා. ඊළඟට අර කොස්වාලිහිණියත් එතන. ඔය ඔක්කොම ගැළපීලා ඇවිල්ලා අන්තිමට සිද්ධ වුණේ මේ රහතන් වහන්සේට අර මරණීය තුවාලේ එහෙම නැත්නම් මරණයට පිරිනිවන් පාන්න සිද්ධ වුණා. ඒ රහතන් වහන්සේගේ කර්මය නිසා. අන්න ඒක නිසා තමයි ඒක තේරුම් අරගෙනයි රහතන් වහන්සේ අර මැණික්කාරයා සමාව ඉල්ලනකොට ඉතාමත්ම ගුණවන්ත අන්දමින් සමාව දෙන අතරෙම කිව්වා මේක ඔබේ වරදකුත් නෙමෙයි මගේ වරදකුත් නෙමෙයි සංසාර දෝෂේ. සංසාර දෝෂය කියලා කියන්නේ කරපු කර්මවලට විඳින්න වෙනවා. කර්ම විපාක ගෙවන්න වෙනවා. ඔන්න ඒ කාරණේ එතනින් අපිට ගන්න තිබෙන. එතනත් ඒකම අපිට මේ ස්වාමින් වහන්සේගේ උතුම් ගුණ සම්භාරයත් පැහැදිලි වෙනවා. දුර්වලකමක් හැටියට තිබුණේ අර කිව්වා වගේ කුළුපග වීමයි. කුළුපග වීම කියන වචනය තුල තියෙන අර්ථය දැන් කුළුපග වීම කියන එක ගිලෝකේනම් ඒක හොඳ වචනයක් හැටියට සැලකනවා. සංඝයා වහන්සේලාට කුළුපග වීම ඒක දෝෂයක්. ඒකම නිසා තමයි මේ ස්වාමින් වහන්සේ අර තමන්ගේ වරද තේරුම් අරගෙන ඒකේ කුළුපග වීම ආදීනව තේරුම් අරගෙන පිණ්ඩපාතේ යාමට ගෙන්ඩිගෙට පිණ්ඩපාතේ යාමට අදිෂ්ඨාන කරගත්තේ. කොහොම නමුත් මේ ස්වාමින් වහන්සේගේ උතුම් ගුණ සම්භාරය අපට පේනවා. අරතනම් අර මාරාන්තික වේදනාවක් ඇවිල්ලත් සාක්ෂි දුන්නේ නැහැ අර කොස්වාලිහිණියට විරුද්ධව. කාටවත් බය නෙවෙයි තමන්ගේ ශික්ෂාපදිය බිඳෙන නිසා. දැන දැන සතිකුගේ මරණය සිද්ධ වෙන අන්දමට ඒ විදිහට සාක්ෂියක් දුන්නේ නැහැ. තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ඒ වෙලාවේ ඒ සතා කෙරෙහි ඇති කරුණාව නිසා සත්‍ය නොකිය හිටියා. එතන වටිනා ගුණයක් තිබෙනවා. ඒ වගේම අර තමන්ට පීඩා කළ මැණික්කාරයා පිළිබඳව ද්වේෂයක් ඇති කරගත්තේ නැහැ. ඔන්න විදිය වටිනා ගුණ සම්භාරයක් ඒ සංඝයා වහන්සේගේ ජීවිතය තුලින් පැහැදිලි වෙනවා. ඊළඟට අපි මේක ගැන තව කල්පනාකාරීව බලනවා නම් දැන් මේක තුලින් අපට පේන්නේ කර්මයක් විපාකයක්. දැන් මේ ගාථාවෙන් කියවෙන්නේ ඒකයි. ඇතම් කෙනෙක් මෞකස උපදිනවා. ඇතම් කෙනෙක් අර විදියට නිරය. දැන් මෙතන අර මැණික්කාරයාට නිරය හිමි වුණා. ඊළඟට ඒ දෙදෙනා අතරත් වෙනස පේනවා. ඒ දෙදෙනාගේ භාර්යාවට ඒ දැඩි ශ්‍රද්ධාව නිසා ඒක අනුමත කළේ නැහැ. තමන්ගේ ස්වාමි පුරුෂයා කරන්න යන්නේ ඒක. ස්වාමින් වහන්සේ කෙරෙහි ඒ ශ්‍රද්ධාව නිසා අන්නේ ගුණ සම්භාරය නිසා තේ කරන ලද උපස්ථානය නිසා තේතනැති දිවි ලෝකයේ උත්පත්තිය ලැබුවයි කියන එකයි එතන කියවෙන්නේ. ඊළඟට රහතන් වහන්සේ කොයි ආකාරයෙන් නමුත් අපි කවුරුත් දන්නවා පිරිනිවන් පෑමයි එතන කෙරෙන්නේ. ඊයින් පස්සේ උත්පත්තියක් නැහැ. නමුත් මෙන්න මේ කථාන්තරය තුළින් අපට පේනවා මේ කර්මයක් විපාකයක් අතර එහෙම නැත්නම් කර්මය පුනර්භවයක් අතර තියෙන සම්බන්ධතාව. මේ කර්ම ධර්මතාව කර්මය කියලා කියන මේ නියාමතාව බුදුරහතුන් වහන්සේලාටත් ඉක්මවන්ට බැරි තරම් පුදුම විදියේ බලගත්ු ධර්මතාවක්. මේ ලෝකයේ තිබෙන නියාමතාවක්. ඉතින් ඒක සංසාරික සත්‍යය ඇත්ත වශයෙන්ම ඒක පිළි අරගෙන ඒ විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන. බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් කර්මයක් ගැන විශ්වාස කර නැති, කර්ම විපාක ගැන විශ්වාස කර නැති නොයෙකුත් ශාස්ත්‍රවරු හිටියා. මේ කාලෙත් සමහර විට ඒ විදිහේ මතිමතාන්තර ඇති අය ඉන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම මේ කාලේ අපිට මේ ධර්ම දේශනාවලදී නැවත මතක් කර දිය යුතු කාරණයක් තමයි මේක. එළොවක් මෙළොවක් ගැන නොසිතන විදිහේ නොයෙකුත් දෘෂ්ටිවාද ලෝකයේ තිබෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව අපි කල්පනා කරලා බලනවා නම් අපේ ක්‍රියාවලිය අනුව අපි කරන කර්මවල හොඳ නරක ස්වභාවය අනුව අපට නැවත භවයක් උත්පත්තියක් ලැබෙනවා. ඒ උත්පත්තියේ ලැබෙන සැප හෝ දුක් අරේ කර්මයේ ඇති කුසල අකුසල භාවය අනුවයි තීරණය වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණය දැන් ඒ වගේම අපිට මේ කර්ම කිරීමේදී පාප කර්මයක් කරන්න අපේ සිත පෙළඹෙන්නේ කොයි විදිහ අවස්ථාවකද කියන එකත් කල්පනා කරලා බලන්න ඕන. දැන් අපි කවුරුත් දන්නවා ශීල සමාධි ප්‍රඥා කියලා මේ ශාසනයේ ශික්ෂා තුනක් තිබෙනවා. මේවායි පරමාර්ථය මොකක්ද කියලා අපි හිතලා බලමු. දැන් යම්කිසි වෙලාවක ක්‍රියාවක් කරන්න කර්මයක් කරන්න සිද්ධ වෙනකොට ඒ අවස්ථාවේ අපේ ඒ වර්තමාන මොහොත තමයි ඊටාත්ම වටින්නේ. මොකද අර අපි කලින් ආරම්භයේදී කිව්වා වගේ අපිට සහාන්සාරික වශයෙන් යම් යම් පුරුදු වෙනවා. කර්ම එකම කර්මයක් කිරීම නිසා පාප කර්ම කරපු කෙනාට ඒකට අවනතව ඒ විදිහටම කර්ම කරන්න සිද්ධ වෙන වෙලාවල් තිබෙනවා. නමුත් මේවා මැඩපවත්තු ගන්න පුළුවන් වන්නේ වර්තමාන මොහොත ගැන සැලකිලිමත්ව සිටීමෙනි. කොටිම කියතොත් අර බුදු පියාණන් වහන්සේ චේතනා හම්බික වේ කම්මං වදාම් කියලා වදාලේ මේ චේතනාව කියන ඒ සුළු ඒ සුළු මොහොතේදී තමයි මේ කර්මයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපට යමක් කරන්න පුළුවන් වන්නේ. ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. මේ වර්තමාන මොහොත අතීතයේ කළ දේ කළා. ඒකේ විපාක එනවා. ඒ විපාකේ ආවත් ඒ විපාක එන අවස්ථාවේදී අපේ ස්ථාවරය අපේ අදිෂ්ඨානය යම්කිසි හොඳ පැත්තකට නමල තියෙනවනම් අන්නේ අවස්ථාවේ අපට බේරුමක් හේරුමක් ඇතිව කටයුතු කරන්න පුළුවන්. වගකීමක් ඇතිව කටයුතු කරන්න පුළුවන්. තමන්ගේ සංසාරයේ සාංසාරික ගමන හොඳ පැත්තට යොමු වෙන ආකාරයට කටයුතු කරන්න පුළුවන්. දැන් අර එකම සිද්ධිය දැකලා අර මණික්කාරය එක ආකාරයකට ක්‍රියා කරා, මණික්කාරයගේ භාර්යාව තව ආකාරයකට ක්‍රියා කරා, සංඝයා වහන්සේ අර රහතන් වහන්සේ තවත් ආකාරයකට. රහතන් වහන්සේ උත්තමත්ම උතුම් උත්‍ෘෂ්ඨාන්දමි. අමාරු අවස්ථාව තමයි. නමුත් ඒවා ජය ගන්න පුළුවන් වන්නේ යම්කිසි ස්ථාවරයක පිහිටියානම්, යම්කිසි ආකල්පයක් කලින් ඇති කරගත්තනම්. අන්න ඒක සඳහායි පින්වත්නි මේ සීලය කියලා දෙයක් තිබෙන්නේ. දැන් ඇතම් කෙනෙක් මේ සීලය භාවනාව ආදී දේ අනවශ්‍යයි කියලා කියනවා. මෙතන ගැඹුරින් කල්පනා කරලා බලනකොට මෙතන මේ කෙරෙන්නේ මොකක්ද? අපට මේ එදිනදා ජීවිතයේ පැන නගින නොයෙකුත් අවස්ථාවන් ඇතම් විට කර්මානුරූපව අපට ඒ එළඹෙන අවස්ථාවක්. ඒ වෙලාවේදී ගත යුතු තීරණය ගන්න පුළුවන් වන්නේ අන්න අර විදිය යම්කිසි අදිෂ්ඨානයක් යම්කිසි සීල අදිෂ්ඨානයක් වැනි හොඳ ස්ථාවරයක් තියෙනවා නම් පමණයි. විසිරුණු සිත පහසුවෙන්ම අනෙක් අයගේ කර්මවලට ඇදිලා යනවා. අන්න ඒක අපි මතක තබා ගන්න ඕන. විසිරුණු සිතක් ඇති පුද්ගලයා කිසිම ස්ථාවරයක් නැති හොඳ ආකල්පයක් නැති පුද්ගලයා පහසුවෙන්ම අනිත් අයගේ කර්මවලට ඇදිලා ගිහිල්ලා තමන් නිරය ආදී ඒ තැන්වලට යනවා. මොකද මේ සමාජයේ ලෝකය කියලා කියන්නේ එක එක්කෙනා තම තමන් අරගෙන ආපු කර්ම වේග අනුව ක්‍රියාත්මක වෙන. මේක හරියට බැලුවාම එක පැත්තකින් රූකඩ නැටුමක් වගේ දෙයක්. බුදු කෙනෙකුට, රහතන් වහන්සේ කෙනෙකුට මේවා අවිඥාලාභීන්ට මේක පේන්නේ හරියට රූකඩ නැටුමක් වගේ. අතීත කර්ම අනුරූප ඒ විපාක අනුව යම් යම් දේවල් සිද්ධ වෙනවා. නමුත් ඒවා හමුවේ අර චේතනාව කියන අර සුළු මොහොතේ වර්තමාන මොහොත අපි හසුරුව ගත්තනම් අන්න අපි දිනුවා. ඒකට උපකාර වෙන දේ තමයි ශීලය. දැන් මේ අවස්ථාවේ මේ පින්නතුන් යම් යම් ශික්ෂාපද සමූහයක් සමාදන් වුණා. එයින් කරන්නේ මොකක්ද? හිතට යම් කිසි ප්‍රඥාවට නුවණට යම් කිසි අනකිරීමක් කළා, අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මම මෙන්න මේ ශික්ෂාපදය මේ ප්‍රතිපත්තිය රකින්නවා. අන්න ප්‍රතිපත්තියක් ඇතුව එතකොට ක්‍රියා කරන්න පුළුවන්. සම්ප්‍රාප්ත විරති කියලා කියන ශීලයේ ආනිසංසයක් තමයි. වැරද්දක් කරන්න වෙලාව ආවහම ඒ වෙලාවේ ඒකෙන් වැළකීලා ඉන්න ශක්තිය ලැබෙනවා ශීල අදිෂ්ඨානය තුළින්. මම මෙහෙම ශික්ෂාපදයක් සමාදන් වෙලා ඉන්නව නේද? ඒක මම රකින්න නම් මේ විදියට කරන එක හරි නෑ කියලා. අන්න ඒක එතකොට ශීලයේ එක පැත්තකින් උපකාර වෙනවා. අර විදිය අවස්ථාවක අනිත් අයගේ කර්මවලට පටලැවෙන්නේ නැතුව තමන්ගේ ඒ උතුම් ප්‍රතිපත්තිය පෙරදැරි කරගෙන ආරක්ෂා වෙන්න. ඊටත් වඩා ඉහළ මට්ටමකින් උපකාර වෙනවා සමාධිය කියන එක. සමාධිය කියලා කියන්නේ සිත තැන්පත් කර ගැනීම. සිත සමාධිමත් කර ගැනීම කියලා කියන්නේ යම්කිසි තැන්පත් බවක් ලබා ගන්නවා. නීවරණ ධර්ම කියලා කියන සිතේ විසිරුණු ස්වභාවය ඉවත් කරලා එකඟ කර ගන්නවා. එකඟ වුණු සිතකට තීරණයක් ගැනීම පහසුයි. යහපත් තීරණයක් ගන්න පුළුවන්. ඒ වගේම සමාධියේ උපේක්ෂා ආදීයේ තත්වයට පැමිණි කෙනාකට ඊටත් වඩා ඉහලින් තමන්ගේ ජීවන රටාවට ගැලපෙන ආකාරයට ඒ පැනනගුණු ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පුළුවන් ධර්මානුකූලව. ඊළඟට ඊටත් වඩා ඉහළ මට්ටම තමයි ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥා. ප්‍රඥාව එතන අර රහතන් වහන්සේගේ ජීවිතවලින් පෙන්නුම් කෙරෙන්නේ, උපනැගෙන්නේ ඒ ප්‍රඥාවයි. ඒ විදර්ශනාමය ප්‍රඥාව, එහෙම නැත්නම් මාර්ගඵල ප්‍රඥා, මාර්ග ඥාන වලින් ලබාගත් ඒ ප්‍රඥාව. අන්න ඒ තුලින් මේ කියාපු කර්ම සිදුවන අවස්ථාවල් වලදී ආරක්ෂා වෙන විශේෂ ශක්තියක් තිබෙනවා. ඒකට තියෙනවා ඊටාමත්ම ඉහළ උපේක්ෂාවක් එතන තියෙනවා. ඔය රහතන් වහන්සේලාගේ ඵලසිත තුල තිබෙන උපේක්ෂාව පෙරදැරි කරගෙන මෙබඳු අවස්ථාවල් වල ඒවා ජය ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඕකයි. එතකොට ශීල සමාධි ප්‍රඥා කියන එක ප්‍රායෝගික වශයෙන් අපිට එදිනදා ජීවිතවල උපකාර වෙන බව අර විදිහේ මේ මිත්‍යා මත ඇති කරන ඉදිරිපත් කරන අයට මතක් කරලා දෙන්න වටිනවා. දැන් මේක අපි එදිනදා ජීවිතයේ ප්‍රායෝගික වශයෙන් තවත් තේරුම් ගන්න පුළුවන් හැටියට කිව්වොත්, දැන් මේ පින්නතුන් අපි හිතමු අලුත් කාර් එකක් ගත්තා, වාහනයක් ගත්තා. කොහොම හරි මේක එලවන්නත් යන්තම් හරි පුරුදු වුණා. එහෙම පුරුදු වුණා වුණත් මේක පාරට දාලා අනිත් අය එලවන වාහන ගැන නොතකා, පාරේ නීති ගැන නොතකා එලවන්න ගියොත් කොහෙන්ද කෙලවර වෙන්නේ? එක්කෝ ජීවිතයේ යන්තම් රැගෙනොත් සමාජයට උසාවිවල ගිහිලා සමාජයට අනිත් වාහනවලට හානි කිරීම නිසා වන්දි ගෙවන්න වෙන ඔය විදිහේ දේවල් කරදර රාශියකට මුහුණ පාන්න වෙනවා. එතකොට පාරේ නීතිය රකින්න ඕන. ඊළඟට මේක එලවන්න ඕන සම්මත් පෙන් බීලා වගේ නෙවෙයි, හොඳට සිහිනුවණින් සිහි කල්පනාව ඇතුව යම් කිසි සමාධියකින් යුක්තව මේ වාහනේ එලවන්නත් ඕන. ඊළඟට හදිසි අවස්ථාවල් වල අනිකුත් අය වාහන තමන්ගේ වාහනේ හප්පන්න වෙන වෙලාවල් වල එහෙම ශීඝ්‍රව ක්ෂණිකව හිතලා ඒක ක්‍රියා කරන්න පුළුවන් ප්‍රඥාව නුවණක් ඇති කර ගන්න ඕන. ඉතින් එදිනදා ජීවිතයේ වාහනයක් කෙළවීම වැනි දෙයකට පවා ඔය විදිහේ යම් කිසි සීල සමාධි ප්‍රඥා කියලා මේවා වරදවල තේරුම් ගන්න එපා. මේ ගැඹුරු ධර්මයේ පමණට වඩා ලිහිල් කරලා පේනවනේ. මේ සාමාන්‍ය නිදර්ශනයක් හැටියට කිව්වේ. එදිනදා ජීවිතයේ අර මේ ප්‍රායෝගික වශයෙන් ඒ යම් කිසි සීලයක පිහිටලයි පාරට වහින්නේ. පාරේ Tamanට අයිති පැත්ත දැනගන්න ඕන. අර දුගතිය සුගතිය ගැන කිව්වා වගේ තමයි. වැරදි පැත්තට දාලා ගියා නම් වාහනේ එතනම ඉවරයි. පල්ලමට ගිහිල්ලා අන්තිමට විනාශ වෙලා යනවා. ඊළඟට සමහර විට අනිත් වාහනත් එක්ක හැපිලා නොයෙකුත් විදිය ගැටුම් ඇති කර ගන්නවා. ඔන්න ඔය විදිය තත්ත්වයක් මේ ලෝකේ. අපි මේ ජීවිතය කියලා කියන්නේ මේ විශාල මේ එක එක්කෙනා අරගෙන යන කර්ම වේග වලින් සංකීර්ණ වුණු සමාජයක් මේ තිබෙන්නේ. අපිට පිටට පේන සමාජයම නෙවෙයි. එක එක පුද්ගලයා ඒ වෙලාවට අපි හිතන්නේ නැති ආකාරයට හැසිරෙන්නේ. අර කියාපු රූකඩ නැටුම් වගේ. දැන් අර අච්චර අවුරුදු 12ක් තිස්සේ මෞපිය ස්ථානයේ ඉඳගෙන අර සංඝයා වහන්සේට උපස්ථාන කර මැණික් කරු. අර වෙලාවේ අර සුළු වෙලාවේ කළ බරපතල කර්මය නිසා අන්තිමට අර සියලුම කුසල් වහන විදිය ආනන්තරික පාප කර්මයක් වගේ දෙයක් කළා තමයි නිරේට ගියේ. උන් අපිට හිතා ගන්න පුළුවන් අපිත් කොයිතරම් හොඳ මිනිස්සු වුණත් හොඳ අය වුණත් සමහර විට අන්න අර කියාපු ශීල සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්ම අපතුල නැත්නම් අර මැණික් කාර්යයට වුණා වගේ එක සුළු වෙලාවක කරන ලද අකුසලයකින් අර ඔක්කොම භයානක විපාක නෙලා ගන්න සිද්ධ වෙනවා. ඔන්නෝක තමයි මේ බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ හරය. සීල සමාධි ප්‍රඥා කියලා කය වචන හික්මවා ගැනීම ආරම්භක පියවර. ඊළඟට සිත තැන්පත් කර ගැනීම සමාධියෙන්. ඊළඟට ප්‍රඥාව කියලා කියන්නේ ලෝකයක් ජීවිතයක් පිළිබඳ යථා අවබෝධයකින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හරියට වටහා ගැනීමෙන් යම් යම් මට්ටම් වලින් මේ සියලු කර්ම වේග සංසිඳවලා අවසානයේ මේ ධර්ම චක්‍රය තුලින් කර්ම චක්‍රයත් බිඳලා කර්ම චක්‍රය ජය අරගෙන මේ සංසාර ගමන කෙලවර කරන එක තමයි රහත් වෙනවා කියලා කියන්නේ ප්‍රඥාවෙන්. මේ මාර්ගඵල තත්ත්වයෙන් බලනවා නම් අන්න ඒ අතින් කල්පනා කරලා බලනකොට දැන් ඊළඟට තවදුරටත් මේ ගැන හිතනවා නම් බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරලා තිබෙනවා මේ කර්ම පිළිබඳව එක්තරා විග්‍රහයක්. ඒක මේ කතාවට ගැළපෙන නිසා අපි මේ අවස්ථාව ඉදිරිපත් කරමු. කර්මය පිළිබඳ නානාවිධ විග්‍රහ බුදු පියාණන් වහන්සේ මේ අවස්ථානුකූලව ඉදිරිපත් කළා. එක තැනක බුදු පියාණන් වහන්සේ දක්වනවා මහණෙනි කර්ම හතර වර්ගයක් තිබෙනවා. අපි ඒක සිංහල වචනින්ම කිව්වොත් පහසු වෙන්න පහසුවෙන් තේරුම් ගන්න. කළු විපාක ඇති කළු කර්ම තියෙනවා. සුදු විපාක ඇති සුදු කර්ම තියෙනවා. කළු සුදු විපාක ඇති කළු සුදු කර්ම තිබෙනවා. නොකළු නොසුදු විපාක ඇති නොකළු නොසුදු කර්ම තිබෙනවා කියලා ඔය විදිහට හතර වර්ගය හතර කර්ම වර්ග හතරක් දක්වනවා. මේ එක එකක් බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදිහටයි තේරුම් කරන්නේ. කළු විපාක ඇති කළු කර්ම කියලා කියන්නේ විශේෂයෙන්ම පංචානාන්තරීය කර්ම. මේ පිනතුන් තහල ඇති ඔය මව් මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ කෙනෙකුගේ මරණය සිදු කිරීම, ද්වේෂ සහිතව දේශසිතකින් තථාගතයන් වහන්සේගේ ශරීරයේ ලේ සැලවීම, ඊළඟට සංඝ බේද කර්මය කියන ඔන්න පංචානාන්තරීය කර්මය කරොත් ඒ කාන්තේන්ම නිරේ උපදිනවා. එතකොට මෙතන ඒ විදිහට කියන්නේ අර යම්කිසි කෙනෙක් කළු කර්ම කියලා කියන්නේ යම්කිසි කෙනෙක් පීඩාකාරී ස්වභාවය ඇති කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම කළා පීඩාකාරී ස්වභාවය ඇති තැනක උත්පත්තිය ලබනවා නිරය. මෙතන විශේෂයෙන් කියන්නේ නිරය. ඒක ඒකාන්ත දුක් සහිත තනිකරම දුක් සහිතයක්. ඒකයි ඒක කළු තනිකරම කළු කර්මයක් කළුයි කර්ම විපාකයක් කළුයි. එහෙම තැනක උපන්නාම ඒ තැනත්තාව ඔන්න එතන කියවෙනවා අර පීඩාකාරී ස්පර්ශය ඒ තැනත්තාව ස්පර්ශ කරනවා. එතන බලනකොට මහ පුදුම යෙදුමක් යෙදලා තියෙන්නේ. පීඩාකාරී ස්පර්ශය අර පුද්ගලයාව ස්පර්ශ කරනවා. කර්ම යන්ත්‍රයෙන් කෙරෙන්නේ මේ ඔක්කොම. ඊළඟට ඒ පීඩාකාරී ස්පර්ශ නිසා ඒතනත් ඒකාන්ත දුක් වේදනා රාශියකට මැදි වෙනවා. ඔන්න ඔය විදිහටයි ඒක එයින් බුදු පියාණන් වහන්සේ පෙන්눔 කරන්නේ කම්මදායාදා සත්තා කියන වචනය. හැම කෙනාටම හැම සත්වයින්ටම කර්මය දායාදේ කියන එක පෙන්눔 කරනවා ඒ කියමනේ. ඒ කියන්නේ අර යම් කෙනෙක් අර විදිහට කළු කර්මයක් කරා නම් කළු විපාක ගෙන දෙන ඒකට අනුරූප වන නිරය ආදී තැන්වල උත්පත්තිය ලැබනවා. උත්පත්තිය ලැබුණාම කොයි කොයි ආකාරයකින් නමුත් ඒකට ගැළපෙන ස්පර්ශ දුක් වේදනා ගෙන දෙන පීඩාකාරී ස්පර්ශ විඳින්න සිද්ධ වෙනවා. ඕකේ ඒ කළු කර්ම. ඊළඟට සුදු කර්ම. සුදු විපාක ගෙන දෙන සුදු කර්ම. ඒ මොනවාද? ඒක කියන්නේ ඒක තේරුම් කරන්නේ එතන පෙන්눔 කරනවා දැන් දස කුසල කර්ම එතන කියවන්නේ. දස අකුසල් වලින් වෙන් වෙලා ප්‍රාණඝාත අදින්නාදාන කාමමිච්ඡාචාර දැන් මේ අවස්ථාවේ කිව්වාගේ බොරුකීම් ප්‍රකරණේ සමාදන් වුණ සීලයට අදාළ ඒ වචනීය පිළිබඳ දේවල් බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, නිෂ්ඵල වචන දෙදී. ඊළඟට අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි කියලා කියන විෂම ලෝභය, ද්වේෂය, මිත්‍යා දෘෂ්ටිය කියලා කියන ඒ අකුසල තත්ත්ව වලින් ඉවත් වෙලා කුසල් සිත් ඇති කර ගැනීම තමයි මෙතන සුදු කර්ම කියලා කියන්නේ. අන්න ඒ විදිහටම ඒ සුදු කර්ම කළ කෙනා ගිහිල්ලා උපදිනවා ඒකාන්ත සැප ඇති සුභකින්න කියන ඒ බ්‍රහ්ම ලෝකේ, එතන ඉහළම මට්ටමින් මේ කියන්නේ. එතකොට ඒ සුදු කර්ම කළා ඒ සුදු විපාක ගෙන දෙන තැනක උත්පත්තිය ලබනවා. ඊළඟට කළු සුදු කර්ම කියලා ප්‍රකාශ කරන්නේ අරවා මිශ්‍ර පිළිව මිශ්‍ර විදියේ, ඒ කියන්නේ අර විදිය නරක කර්මත් කරනවා, ඒකම ඉඳ හිටලා කුසල් කර්මත් කරනවා. ඒ විදිහට මිශ්‍ර විදියට කර්ම කරපු අය උපදින තැන් හැටියට සඳහන් කරනවා මනුෂ්‍ය ලෝකය, ඇතැම් දිව්‍ය ලෝක, ඒ වගේම ඇතැම් අපාය. සමහර අපායවල තිබෙනවා තනිකරම දුක් නෙවෙයි ඉඳ හිටලා සැපත් කියනවායි. සැප කියලා කියන්න පුළුවන් ඒ සැප වේදනාත් තිබෙනවා. අන්න ඒ විදිහට බුදු පියාණන් වහන්සේ එතන දක්වනවා අර තුන්වෙනි කොටස. ඒක මිශ්‍රයි. කළු සුදු කර්ම, කළු සුදු විපාක දෙන කළු සුදු කර්ම. ඊළඟට හතරවෙනිව දක්වනවා, ඒක තමයි ගැඹුරු මේක, නොකළු නොසුදු විපාක දෙන නොකළු නොසුදු කර්ම. ඒව හඳුන්වන්නේ ඒ කර්ම එක විශේෂයි සියලුම කර්ම ක්ෂය කිරීමට උපකාර වෙනවා කියලා. ඒ කර්මය නොකළු නොසුදු විපාක දෙන නොකළු නොසුදු කර්මය කියන එක සියලුම කර්ම ජය ගන්න උපකාර වෙනවා. ඒක තේරුම් කරන්නේ මෙහෙමයි, යම් කිසි කෙනෙකුන් චේතනාවක් ඇති කර ගන්නවා නම් ධර්මානුකූලව අර කලින් කියාපු කළු විපාක දෙන කළු කර්ම නැති කිරීමටත්, සුදු විපාක දෙන සුදු කර්ම නැති කිරීමටත්, කළු සුදු විපාක දෙන කළු සුදු කර්ම නැති කිරීමටත්, ඒ හැම කිසි කොටිම කියතොත් සියලුම කර්ම නැති කිරීම සඳහා ඇති කර ගන්න චේතනාවයි එතන හඳුන්වන්නේ නොකළු නොසුදු කර්මයේ හැටියට. ඒ කියන්නේ කොටින්ම හඳුන්වනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය, මැදුම් පිළිවෙත, නිවනට උපකාර වෙන මධ්‍යම ප්‍රතිපදාවයි එතන බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. තවත් තැනක ඒක තේරුම් කරලා තියෙනවා, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන අදහසම බොජ්ජංග හත හැටියටත්, සප්ත බොජ්ජංග කියලා කියන ඒ බොජ්ජංග ධර්මදි වැඩුවත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර මට්ටමින් වැඩුවත් අන්තිමට සිද්ධ වෙන්නේ මොකද්ද? පින්පව් කුසල් ලකුසල් කියලා කියන ඒ සියලුම කොටිම කියතොත් අර මුළු මහත් කර්ම චක්‍රයෙන්ම ගැලවෙන්න පුළුවන් වෙනවා. අවස්ථා හතරකදී සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන එක මේ පින්තුන් අහලා තිබෙනවා. කර්ම චක්‍රයේ බලය බිඳින්නේ ඒ කර්මයේ කොටින්ම කියතොත් කර්මයට හේතු වෙන, එහෙම නැත්නම් සංස්කාර කියලා කියන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ අවිජ්ජා පත්‍යා සංඛාරා කියලා කියන්නේ අවිද්‍යාව නිසයි මේ සංස්කාර ඇති වෙන්නේ. අපි මේ කර්ම කියලා කියන වචනයම තමයි සංස්කාර කියලා එසියුම් ආකාරයෙන් එතන ප්‍රකාශ වෙන්නේ. අවිද්‍යාව කියලා ගත්තොත් මමය මාගිය කියන හැඟීම, ඒ මමය මාගිය කියන හැඟීම මුල් කරගෙන තමයි සියලුම කුසල් හෝ අකුසල් හෝ පින් හෝ පව් හෝ සිදු වෙන්නේ. එතකොට ඒවා නැති කරගන්න නම් අන්න අර අවිද්‍යාව නැති කරන්න ඕන. ඒකට උපකාර වෙන එක තමයි මධ්‍යම ප්‍රතිපදාව, ආර්ය අෂ්ටාංගික මාර්ගය. තවත් පැත්තකින් කියනවා නම් අර බොජ්ජංග හත වැඩි වීම, සති ධම්ම විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා කියන බොජ්ජංග වැඩි වීම. ඒකයි බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකයාට දෙන විශේෂ පණිවිඩය. බුදු කෙනෙක් උපන්නත් නැතත් කර්මය පිළිබඳ යම් යම් මතිමතාන්තර ලෝකයේ නොයෙකුත් ශාස්ත්‍රුන් අතර තිබෙනවා. බුදු කෙනෙක් පමණයි මේ කර්ම චක්‍රය බිඳින්න පුළුවන් මාර්ගය දක්වා වදාළේ. අන්න ඒකයි මෙතන මේ හතරවෙනිම කියාපු කොටස ඉතාමත්ම වැදගත් වන්නේ. නොකළු නොසුදු විපාක ඇති නොකළු නොසුදු කර්ම. නොකළු නොසුදු විපාක ඇති නොකළු නොසුදු කර්ම. කුසල් ලකුසල් දෙකම ජය ගන්නවා. දැන් මේක කිව්වහම ඇතම් කෙනෙක් මේක වරදවල තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් පින් දහම් ඕනේ නැහැ. කුසල් ලකුසල් ගැන හිතන්න ඕනේ නැහැ. එහෙම කියලා බේරෙන්න බෑ මෙතන. මෙතන ඉතාමත්ම සියුම් තැනක් තිබෙනවා. මෙතනත් බොහෝ දෙනා පටලවා ගන්නවා. ඕකයි අර ධර්මය ගැන බොහෝ ප්‍රකාශ කරනකොට බුදු පියාණන් මහසේ මතක් කරලා දෙන්නේ නයාගේ වල්ගෙන් ඇල්ලුවා වගේ ඇතම් කෙනෙක් මේ වැරදි මිත්‍යා දෘෂ්ටි අල්ල ගන්නවා කියලා. මෙතන තියෙන්නේ මැදුම් පිළිවෙතක්. මේ මැදුම් පිළිවෙත වඩා ලස්සනට බුදු පියාණන් මහසේ ඉදිරිපත් කරපු තැනක් තිබෙන එක්තරා සූත්‍ර දේශනාවක. එක අවස්ථාවකදී එක්තරා දේවතාවෙක් ඇවිල්ලා බුදු පියාණන් මහන්සේගෙන් අහනවා, නිදුකාණෙනි ඔබ කොහොමද මේ සැඬ වතුරෙන් එතර වුනේ කියලා. මේ සැඬ වතුර කියලා මෙතන ඒ දේවතාව යොදන්නේ. දැන් මේ පිනතුන් සමහර විට අහලා ඇති මේ ධර්ම විග්‍රහවල කියවෙනවා ඕඝ කියලා වචනයක්. ඕඝ හතරක් තිබෙනවා මේ සාංශාරික සත්‍යය ගසාගෙන යන කාම, භව, දිඨි, අවිජ්ජා කියලා. කාම ඕඝ, භවෝග දිඨියෝග අවිජ්ජාෝග කියලා. ඒ කියන්නේ හාම සිතවිලි ඒවා මහා සැඬවතුරක් වගේ ගලාගෙන අවිල්ලා සත්වයා ඒකට ඉතින් ගසාගෙන යනවා. ඊළඟට භවයේ පැවැත්ම සඳහා තිබෙන ආසාව භවතණ්හාව. ඊළඟට නොයෙකුත් දෘෂ්ටි දෘෂ්ටිවලට අහු වෙලා ගසාගෙන යනවා. ඊළඟට අවසාන වශයෙන් අවිද්‍යාව නොදැන්ම. ඔවා ඔක්කොම සැඬවතුරු හැකියට දක්වනවා. මුල් මහත් සාංසාරික ජීවිත සාංසාරික සත්වයා ගසාගෙන යන සැඬවතුරු හතර. මේ සැඬවතුරු හතර ගලාගෙන යන අතරේ මෙහෙදි ගසාගෙන ගලාගෙන යන අතරේ මේකෙන් එතරුනේ කොහොමද කියන එකයි මේ දේවතාවා බුදු පියාණන් මහසෙන් විමසන්නේ. බුදු පියාණන් මහසේකට ඉතාම කෙටි පිළිතුරක් දෙනවා. ඇවැත්නි මම මේ සැඬවතුරුනේ නැතරුනේ නොදඟලමින් නොනවතිමින් නොදඟලමින් නොනවතිමින් නොදඟලමින් සැඬවතුරුෙන් එතරුුනිමි කියලා පිළිතුරු දෙනවා. ඒ කොහොමද කියලා තව විස්තර ඇහුවාම කියනවා ඇවැත්නි මම යම් අවස්ථාවක නැවතුණා නම් සැඬවතුරට අහුණු වෙලාවේ මම නැවතුණා නම් ඒ වෙලාවේ ගිලා බසිනවා. දඟලුවා නම් ගසාගෙන යනවා. ඒක නිසා නොනවතිමින් නොදඟලිමින් තමයි මම සැඬවතුරෙන් එතෙරුනේ. ඒ කියන්නේ පින්වතුනි අර මධ්‍යම ප්‍රතිපදාවයි. ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි. මැදුම් පිළිවෙතක්. දැන් හිතලා බලන්න ඔය සොරවුවකට ගසාගෙන යන වගේ න අවස්ථාවක්. එහෙම නැත්නම් දියවැලකට අහුණු අවස්ථාවක්. ඒකටම ඉඩ දීලා හිටියොත් අර ගියාපු දේව එකක් සිද්ධ වෙනවා. ඊළාට ඕනකට වැඩි නිසි ආකාරයෙන් නෙයින් මිදෙන්න උත්සාහ කරන්නේ නැතුව දඟලන්න ගත්තොත් ඒත් ගහගෙන යනවා. එක්ක ගලා එක්ක යටට යනවා. එහෙම නැත්නම් ගලාගෙන යනවා. ගසාගෙන යනවා. මෙන්න මේ විදිහේ තත්ත්වයක් මේ කර්මය පිළිබඳව තිබෙන්නේ. ඒ කියන්නේ මේ කර්මය පිළිබඳ ප්‍රශ්නවලදී මේක දිහා බලන්න ඕනේ. අන්න අර අකුසල් පාප කර්ම ඒවා සාංසාරික සත්‍යයට ඒවා විපාක දෙනවා. ඒව නැතියි කියලා කියන්න බෑ. ඒක නිසා ඒව ජය ගන්න ඕන කුසල් වලින්. මේකයි මැදුම් පිළිවෙත. අකුසලය වෙනුවට කුසලය වැඩි යුතුයි. පව් වෙනුවට පින් කරල යුතුයි. එහෙම කරලා යම්කිසි ස්ථාවරයකට එන්න ඕන. යම්කිසි සමාධියක්. කුටිම සමාධිමත් සිතක් ලබා ගන්න පුළුවන් වන්නේ අර සීලාදී ගුණ ධර්ම දැක්කොත්. සීලාදී ගුණ ධර්ම වල තිබෙන්නේ අන්න අර කුසල් අකුසල් වෙන් කළ තේරුම් අරගෙන පින් පව් තේරුම් අරගෙන අර කුසල මාර්ගයේ ගමන් කිරීමයි. ඒකට මේව අහක දාලා බෑ. ඊතර වෙන්න කලින් පහුර කඩලා බින්දලා විනාශ කරගත්තොත් එතන ඒ තැනත්ට ඊතර වීමක් නැහැ. ඒක නිසා මෙන්න මෙතන මේ මැදුම් පිළිවෙත කියලා කියන්නේ මෙතන නැවතීමකුත් නැහැ. ඒක කාන්තයකට යන්නේත් නැහැ. එහෙම වුණොත් සමහර විට ඔය කාමසුකල්ලිකාණියෝගිය කියලා ඕන හැඩියට අපිට ජීවත් වෙන්න පුළුවන් විනෝද වෙන්න පුළුවන් කියලා ඒ අන්තයට යනවා. එහෙම නැත්නම් අනිත් පැත්තට ගියොත් ඔන්න දඟලන්න පටන් ගන්නවා අර අත්ති කියලා මතාණියෝගිය වගේ අර නිගණ්ඨය කරා වගේ ඔක්කොම ගැට අහක් කරන්න ඕන කියලා ඇඳුම් ගැටමත් ගැටියත් අහක් කළා නිර්වස්ත්‍ර වේවම තරම් අන්තියට යන කට්ටියක් ඉන්නවා. ඔන්න ඔය දෙක තමයි ඔය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ අන්ත හැටියට. නවතී සිටීම කාමසුකල්ලිකාණියෝගේ මේ කුසල් ලකුසල් ගුණ ධර්ම ආදිය ගැන නොතකා තමන්ට ඕන හැටියට පංචකාම සම්පත්තියේ විනෝද වීම. අනිත් අන්තය තමයි අර දැඩිව අර මේ පින්නතුන් තහලත් වෙන අතීතයේ හිටියා නොයිකුත් නිගණ්ඨය වගේම තවත් නිගණ්ඨයින්ටම අදාළ බල්ලන් හැටියට ජීවත් වෙන අය ගවයින් හැටියට නොයිකුත් වරත දැඩිව අරගෙන එයින් විමුක්තිය ලැබෙනවා කියලා. ඔය නොයිකුත් විදිහේ මිත්‍යා මත අරගෙන සීල වරත අරගෙන ජීවත් වෙන අය තමයි අන්න අනිත්‍යන්තය. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ශීලයේ උපකාර කරගෙන සමාධිය වඩා ගන්නවා. සමාධිය උපකාර කරගෙන ඒ එතනත් ලඟින්නේ නැතුව සමාධිය උපකාර කරගෙන ඊළඟට අන්න අර කියාපු අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය නුවණින් දැකලා ප්‍රඥාව මතු කරගන්නවා. ප්‍රඥාව මතු කරගන්නවා කියලා කියන්නේ පින්නතුනි අන්න අර කියාපු අවිද්‍යාව නැති කිරීමයි. අවිද්‍යාව නිසානම් අර කුසල් අකුසල් වශයෙන් සැලකෙන සියලුම සංස්කාරයන් මේ චිත්තසංතානෙ ඇති වෙන්නේ. ඒ සංස්කාර සංසිඳ වීමේ මාර්ගයයි. එතකොට මේ ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ ලෝකයට හඳුන්වා දීපු විශේෂ පණිවිඩය. මේ සංස්කාර සංසිඳ වීම මාර්ගයයි. ඒකයි මේ ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ. දැන් සම්මා දිට්ඨිය කියලා කියන එකේ සම්‍යක් දෘෂ්ටිය කියන එකේ පැති දෙකක් තිබෙනවා. බොහෝ දෙනා ඒක ගැන හරියට අවබෝධයක්වත් නැතුවයි මේ කතා කරන්නේ. මේ සම්‍යක් දෘෂ්ටිය කියන එකේ එක පැත්තක් තමයි කම්මසකතා සම්මා දිට්ඨිය කියන එක. කර්මය තමාගේය කියලා කියන ඒ ස්ථාවරයේ ඉඳගෙන ඒකට මුහුණ දෙන්න පුළුවන් ආකාරයකට ක්‍රියා කිරීම. එතකොට පින් පව් පිළිබඳව කුසල් අකුසල් පිළිබඳව හරිය අවබෝධයක් ඇතුව ඇසැතිව ජීවත් වෙන්න ඕන කෙනෙක්. මොකද එහෙම නැත්නම් අර භයානක දුගති තත්ත්වයට ගිහිල්ලා සංසාරේ දිග්ගැස් වෙනවා. තවත් ඔළුව උස්සන්න බැරි තත්ත්වයකට යනවා. ඒක නිසා යන්නේ ඒකට කම්මස්සකතා කියලා කියන්නේ කර්මය මගේය. කර්මය මගේ කියන හැඟීම. මොකද කර්මය මගේ කියලා කියන්නේ. එතෙන්දී ඒක මම කියලා කෙනෙක් නැහැ කියලා බේරෙන්න බෑ එතන. මොකද මමයේ කියලා හැඟීමක් ඇතිවයි අර කියන කර්ම කරන්නේ. ඒක ඒකම එහි විපාකේ එනවාමයි. එහි විපාක වාරයෙන්නේත් මම කියන එක උඩමයි. ඒක නිසා යම් ස්ථාවරයක් ඒක නිකන් හරියට වගකීමක් වගේ දෙයක්. වගකීම කියන එක තමන් ගත්තු දෙයක්. මමයේ කියලා වගකීම අරගෙනයි යම් කිසි කෙනෙක් අර පාප කර්ම ආදී යෙදෙන්නේ. ඒකටම අනුරූපවම ඒ තැනැත්තා කරා කර්මය ගලාගෙන එනවා, කර්මය එනවා. ඒක නිසා තමයි අර කර්මය තමාගේ කියලා කියන්නේ, මගේ නාය, මගේ බන්දුවරය කියලා කියන්නේ. එතන ඒ එතෙන්ට අනාත්මය කිට්ටු කරලා වරද්දවල තේරුම් ගන්න නරකයි. ඒ එක මට්ටමක්. ඒක කොටින්ම කියතොත් සාංශාරික සත්වයාගේ එතන කියන්නේ සමුදේ පක්ෂය. දැන් මේ ඇතිවීම නැතිවීම කියලා දෙකක් තිබෙනවා. ඒයින් සංසාර සත්වයා ඉන්නෙම සමුදේ පක්ෂයේ කියලා කියනවා. සමුදේ කියලා කියන්නේ ඇතිවීම. අනිත් කිසිම බලන්නේ ඇති කරන්නයි. ඇති කරගන්නයි, අලුත් කරන්නයි. මුළු මහත් සාංශාරික පැවැත්මම අර අනිත්‍යතාව වෙනුවට අනිත්‍යතාව අමතක කරලා ලෝකය නිත්‍යයි කියලා හැඟීම ඇති කරගන්න දරන උත්සාහයක්, නිත්‍ය සංඥාව. ලෝකය නිත්‍යයි කියලා හැඟීම ඇති කරගන්න නම් කරන්න ඕනේ මොකද්ද? අර දිราපත් වෙන දේවල්, නැති වෙලා යන දේවල් අමතක කරලා ඒ වෙනුවට මේවා අලුත් කරමින් මේ හැම එකක්ම සදාකාලිකය කියන හැඟීම ඇති කරගන්න ගන්න උත්සාහය. මමත්වය කියන හැඟීමත් ඒක උඩයි යන්නේ. එතකොට ඒක ඒ අනුව ඇති කරගන්න කර්මවලට විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයි. ඉතින් අනිත් පැත්ත තමයි ලෝකෝත්තර පැත්ත. මොකක්ද ලෝකෝත්තර පැත්තේ? නිරෝධය දිහායි බලාගෙන ඉන්නේ ආර්ය ශ්‍රාවකයා. නිරෝධය පැත්තටයි නිරෝධය පැත්තටයි මුහුණ දාලා ඉන්නේ. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා සමුදේ පක්ෂයටයි මුහුණ දාලා ඉන්නේ. තව විදිහකින් කියනවනම් අද මේ කොයිතරම් දුක් වින්දත් හෙට උදෑසන හොඳයි කියලා හිතාගෙන වගේ හැමෝම මේ ජීවිතය ගෙවුණත් ඊළඟ තව ජීවිතයක් පතනවා. මේ මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වුණා, නමුත් ඊළඟ ජීවිතේ පුළුවන්. ඔන්න ඔය විදිහට අවිද්‍යාවත් තණ්හාවත් උඩ යන ගමනක් තමයි මේ සංසාරය කියලා කියන්නේ. ඒක අර සමුදේ පක්ෂයේ ජීවත් වීම. අන්නේ බඳු පුද්ගලයාට අර කියාපු කර්ම ධර්මතාව බලපානවා. ඒක නිසා ඒක පිළි අරගෙන ඒක අනුව ජීවත් වෙන්න බලන්න ඕනේ. එහෙම නැත්නම් ඒ තමන් ඉන්න තත්වයටත් වඩා භයානක විදිහේ විපාක විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට මේ ගොඩ වෙන්න නම් ඕනේ කරන්නේ, ගොඩ වෙන්න උපකාර වෙන්නේ අර නිගණ්ඨය කර වගේ නොයිකුත් ශරීරයට නොයිකුත් විදිහේ දුක් දීලා, අතීත කර්ම මේ දුක් දීමෙන් මං ගෙවල දානවා, තවත් කර්ම මං කරන්නේ නැහැ කියලා ඒක කටවහ මුඛ වාඩම් බැඳගෙන, එහෙම නැත්නම් ඇඳුම් එහෙමත් ඉවත් කරලා ඒ විදිහට කරන අන්තියගාමී එකක් නෙවෙයි. මේ කර්මවල කර්ම වේග සංසිඳවන්න පුළුවන් වන්නේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ ප්‍රඥාවෙන්මයි, අවිද්‍යාව නැති කිරීමෙන්මයි. වෙන ක්‍රම වලින් බෑ. මේ සියලුම කර්ම ගෙවා දාලා ඉවර කරන්නත් බෑ. මේ කර්ම ක්ෂය කිරීම. දැන් මෙතන කියවෙන්නේ අර හතරවෙනි නොකලු නොසුදු කර්මයෙන් කර්ම ක්ෂය කරනවා කියලා කියනවා. කර්ම ක්ෂය කරනවා කියලා කියන්නේ දැන් මේ පින්තුන් අහලා තිබෙනවා සෝවාන් පුද්ගලයා හත් සැරයක් උපදිනවා කියලා. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? අර සෝවාන් මාර්ගඥානෙන් ඒ ලැබෙන ශක්තිය උඩ එයින් කැපෙන කැපී යන කෙලෙස් වල බලය නිසා ඒ ශක්තිය උඩ ඒ තැනත්තා ඒ සෝවාන් වෙන ආර්ය පුද්ගලයාට අපායට යන්න පුළුවන් කර්ම කරන්න බැරි වෙනවා. අපායට යන්න පුළුවන් වන්නේ අර දැඩි සක්කාය දිට්ඨියක් ඇතිව කරපු කර්ම වලින්. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මමිය මාගේ කියන එක ගැඹුරුම ඊටාත්ම ඕලාරික ගොරහැඩි පැක්ෂයයි. අන්න ඒ තත් ඒ අවිද්‍යා තට්ටුව කැඩෙනවා මාර්ගඥානින්. ඒක නිසා තමයි ඒ තැනැත්තාට අපායට යන්න බෑ. ඒක නිසා අපායෙන් මිදුණා කොටිම කියතොත් ඊළඟට අර මමත්වයේ අඩුවීමේම ප්‍රතිඵලයක් හැටියට තමයි තවත් ಜಾති තවත් උත්පත්ති හතරකට පමණක් සීමා වෙන්නේ. අන්න ඒ විදිහට බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්නේ විසඳන්නේ. මේකයි මැදුම් පිළිවෙත. නොනවතිමින් නොදඟලමින් කියලා කිව්වේ ඒකයි. ප්‍රඥාවෙන් මේ ප්‍රශ්නේ විසඳන්නේ. වෙන ආකස්මික වෙන કૃත්‍රිම ක්‍රම වලින් නොවේ. මොකද ඒ තරම් භයානකයි මේ සංසාරේ මේ කර්ම චක්‍රය. රහතන් වහන්සේලාටත් බුදු වරුන්ටත් මේ කර්ම විපාක දෙනවා. නමුත් ඒවා අර මේ අරගෙන ආපු ශරීරය මේ අපි රහත් කෙනෙක් බුදු කෙනෙක් කියලා කියන ඒ උත්තමයන් පවා මේ ලෝකයේ පහළ වුණේ යම් කිසි කර්ම ශක්තියකින්. අන්න ඒකට අනුරූපව ඒවා විපාක විඳින්න වෙනවා. නමුත් එතනින් ඉවරයි ඒක. ඊට පස්සේ නැවත උත්පත්තියක් ලබන්නේ නැහැ. අන්න ඒ ප්‍රශ්නය විසඳීමටයි බුදු පියාණන් වහන්සේ මේ මාර්ගඵල වශයෙන් දක්වලා තිබෙන්නේ. ඒ සෝවාන් තත්ත්වයේ 17ක්, ඊළඟට සකදාගාමි නැවත එක් වරක් පමණක් මෙලොවට එන, ඊළඟට අනාගාමි බ්‍රහ්ම ලෝකයේ උපදිලා යම් කිසි කාලයක් ඉඳලා රහත් වෙනවා, පිරිනිවන් පානවා, මෙලොව වර්ණිවරණානිය ලබාගත්තු ඒ රහතන් වහන්සේලා, බුදුවරුන්, පසේ බුදුවරුන් උන්වහන්සේලා නැවත උත්පත්තියක් ලබන්නේ නැහැ. නැවත උත්පත්තියක් ලබන්නේ නැහැ කියලා කියන්නේ අර එකතු වෙච්ච කර්ම රාශිය ක්ෂය කරයි කියන එකයි. ඔන්න ඕකයි. එතකොට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන විසඳුම අපි මෙන්න මේ කාරණා කල්පනා නුවණින් කල්පනා කරලා බලා ගන්න ඕන, තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් මෙන්න මේ කියආපු වැරදි දෘෂ්ටි, මේ කියන්නේ පින්පව් දෙකෙන්ම සංසාරේ වැඩෙනවා. බැලු බැලමට ඒක හරි වගේ. පින්පව් කියන ඒවා දෙකෙන්ම, එහෙම නැත්නම් කුසල් ලක්ෂල් හැම එකකින්ම සංසාරේ දිග් ගැසෙනවා. ඒක නිසා අපි පින් ගැන උනන්දු වෙන්න ඕනෙත් නැහැ. පව් ගැන නම් කොහොම, ඒක ගැන කතාවක් නැහැ. ඒක කොහොමත් කෙරෙන එකනේ. නමුත් අමාරු දේ තමයි පින් කිරිල්ල, කුසල් කිරිල්ල, ඒව ගැන මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒක කරොත් සංසාරෙ දික් වෙනවා. අන්න වැරදියට ගත්තා ඒක. අර නායාගේ වල්ගෙන් ඇල්ල ගත්තා වගේ. ඒක කළ යුතු ආකාරය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. අර කලින් කියාපු විදිහට ශීලය තුලින් ප්‍රායෝගික මට්ටමකින් කය වචන හික්මවා ගන්නවා. එයින් ලබන ප්‍රතිඵලය මොකක්ද? ඒ නිරවද්‍ය සුඛය කියලා කියන, එහෙම නැත්නම් පසුතැවිලි නැති බව, ඒක උපකාර කරගෙන ඊළඟට සමාධියක් ඇති කරගන්නවා. ඒ සමාධියත් ලැබලා ඉන්නේ නැහැ. ඒකත් ඒ භවය දිග්ගැසෙන දෙයක්. ඒකත් අල්ලගන්නේ නැහැ බුදු පියාණන් වහන්සේ. ඒ වෙනුවට ඒ සමාධිය උපකාර කරගෙන අන්න අර ඒ තන්පත් වුණු සිතින්, එකඟ වුණු සිතින් ත්‍රිලක්ෂණය විනිවිද දකිනවා. බුදු කෙනෙක් ලෝකයාට ඉදිරිපත් කරන විශේෂ දර්ශනය තමයි විදර්ශනාව. අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය. ඒ විදර්ශනාත්මක වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් ගන්නේ හොඳ සමාධියක් තිබෙනවා නම්. අන්න ඒ විදර්ශනාවේ මට්ටමම තමයි විදර්ශනාව සැලකිය යුතු අන්දමින් දියුණු වුණාට පස්සේ තමයි අන්න අර කියාපු මාර්ගඵල ප්‍රතිවේදය, ඒ විනිවිද දැකීම තුලින් අවබෝධ කරගන්නවා මේ පංචස්කන්ධයම මමේ මාගිය කියලා කෙනෙක් නැහැ, මෙතන මාන්නයක්, මෙතන මමත්වයක් ගන්න දෙයක් නැහැ කියලා ඒ අවබෝධය වුණාම, අවබෝධය ඇති වුණාට පස්සේ, එහෙම නැත්නම් පටිච්චසමුප්පාද ධර්මය හරියට අවබෝධ කරගත්තට පස්සේ, අන්න ඒ තැනැත්තාගෙන් අර කියාපු සක්කාය දිට්ඨියෙන් සිද්ධ වෙන විදිහේ අකුසල් කුසල් ආදිය කෙරෙන්නේ නැහැ. නැවත භවයක් මවන දේවල් කෙරෙන්නේ නැහැ. ওই විසඳුමයි බුදු පියාණන් මහසී දක්වන්නේ. ඒක තමයි දැන් මෙතන අපිට මේ භවය පිළිබඳව කෙටියෙන් කියවෙන ගාථාවක් මෙතන මේ මාතෘකාව හැටියට ලැබුවේ. නමුත් අපි හිතා ගන්න ඕන මේ සාංශාරික සත්වයා විවිධ තත්ත්ව ලබන්නේ අර කියාපු කුසල් ලකුසල් බෙහෙදේ උඩයි, පින්පව් කියන ඒ දෙක උඩයි. ඒක සනාතන ධර්මතාවක්. එතකොට පහසුවෙන් පෙළඹෙන්නේ අර පාප කර්ම වලටයි. ඒ පහසුවෙන් පෙළඹෙන නිසාම අපි යම් කිසි ස්ථාවරයක් ඇති කර ගන්න ඕන, අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන. එහෙම නැති වුණොත් අරවට ඉබේටම ඇදිලා යනවා, අනිත් අයගේ කර්ම වලට ඇදිලා යනවා. එහෙම ඇදිලා ගිහිල්ලා තමන් භයානක අපාය ආදී තැන්වල දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒක නිසා යම් කිසි ශීල මට්ටමක් අවශ්‍ය වෙනවා. ශීලය කියන එකත් ඒක වැඩි, ඒක දීර්ඝ කාලයක් වැඩි ශීලයේ වඩා ශක්තිමත්. සුළු කාලයක් වැඩි ශීලයේ ශක්තිය අඩුයි. කනිසා තමයි දැන් මේ පින්නතුන් දැන් සීල් සමාදන් වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් තමන්ට අයිති පංච සීලය රකින්නවා කියලා කියන්නේ. ඒවා ඒ සමාදන් වෙලා ඒක අදිෂ්ඨාන කරගන්නවා. අදිෂ්ඨාන කරගෙන ආවර්ජණය කරනවා. ආවර්ජණය කළා ඒ වගේම ඒ යම් යම් අවස්ථාවල් වල ඊට විරුද්ධව විරුද්ධ ක්‍රියාමාර්ග ගන්න වෙලාව ආවහම අර කියාපු විදිහට සම්ප්‍රාප්ත විරති වශයෙන් පැමිණි අවස්ථාවෙන් වැළැක්වීමට විරති චෛතසිකය ඉදිරිපත් කරගන්නවා. වෙන්වීමේ සිත. ඒ වෙන්වීමේ සිත ඊටාත්ම උපකාර වෙනවා. අර විදිය භයානක අවස්ථා වලින් බේරෙන්න. ඊළඟට ඒ විදියට ඒ ශීලයෙන් ඇති කරගත්තු ශක්තිය තුලින් තමයි සමාධියක් ඇති කරගන්න පුළුවන් වන්නේ. ඔන්න ඒ විදියට කල්පනා කරලා බලනකොට මේක බුදු පියාණන් වහන්සේ දක්වපු මැදුම් පිළිවෙතේ නියමාර්ථය මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මේ හැම එකක් තුළම අපි කල්පනා කරන්න ඕන මේ සාංශාරික ස්වභාවය. මේ සංස්කාර කියලා කියන සිතින්ම මවන මේ පැවැත්ම, මේකට අනුරූපමයි මේ ලෝක තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා ඒ කර්මානුරූපම සමහර විට වෙනම ලෝක පහළ වෙනවා ඒ කර්මයට අනුරූපව. දැන් කල්පයක් අවසාන වෙනකොට ඒ තැනත්තන් ඇතම් කෙනෙකුට වෙනම විමාන පහළ වෙනවා, බ්‍රහ්ම විමාන පහළ වෙනවා කියලා කියනවා. එයින් පේනවා මේ සිත කොයිතරම් බලගත් දෙයක්ද කියලා, මේ අපේ සිතෙන් කෙරෙන කර්ම රැස්කිරීම කියන එක. ඉතින් මේකට යටින් තිබෙන්නේ අන්න අර කියාපු අවිද්‍යාවයි. ඒ අවිද්‍යාව නැති කරගන්න නම් ඒවා ක්‍රමක්‍රමයෙන් හරියට අන්ධකාරයක් වගේ අවිද්‍යාව කියන එකේ අවිද්‍යා අන්ධකාරය නිසා මමයේ මාගේ කියලා කියන මුලාව ඇති කරගෙන ලෝක සත්‍යය මේ විදිහට ක්‍රියාකාරීත්වයක පෙළඹෙනවා. ඒකට එයින් මිදෙන්න නම් ක්‍රමක්‍රමයෙන් අර කියාපු විදිහට සීල සමාධි ප්‍රඥා මේවා අහක දාන්නෙත් නැතුව බදාගන්නෙත් නැතුව මධ්‍යස්ථ තත්වයකින් මේන් ප්‍රයෝජනය අරගෙන ඒක බොහෝ අවස්ථාවල දක්වලා තිබෙනවා. දැන් අර රථ හතකින් ගමන් කරලා අර පසේන දිකසොල් රජුරුව හදිසිය ඒ කාලේ දැන් මේ කාලේ වගේ නෙවෙයි අර අශ්වරථ හදිසි ගමනක් වුණොත් අශ්වරථ කීපයක් ඒ තැන්වල නවත්තලා තිබෙනවා. එක රදයකින් ගිහිල්ලා අනිත් එකට ගොඩ වෙනවා. ඒ අශ්වයින්ට වෙහෙස වෙනකොට ඒකෙන් තවත් එකට ගොඩ වෙනවා. ඔන්නෝම අශ්වරථ හතකින් මාරු වෙමින් පසේන දිකසොල් රජුරුව හදිසි අවස්ථාවක සවැත් නුවර ඉඳලා සාකේත නුවරට ගිය උපමාව දක්වලා තිබෙනවා. මෙන්න අන්න ඒ විදිහට තමයි මෙතනත් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. එක් එක් විසුද්ධිය, ශීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය. ශීල විසුද්ධිය උපකාර කරගෙන චිත්ත විසුද්ධිය ඇති කරගන්නවා. චිත්ත විසුද්ධිය උපකාර කරගෙන ධිට්ඨි විසුද්ධිය ඇති කරගන්නවා. ওই විදිහට ධිට්ඨි විසුද්ධිය, ওই විදිහට විසුද්ධි පරම්පරාවල් හතක් ගෙවලා තමයි අවසානයේ මේ මාර්ගඵල මාර්ග තත්ත්වයන් ලබා ගන්න පුළුවන් වන්නේ. මොන වයින් අපිට හිතා ගන්න පුළුවන්. එතකොට මේ බුදු පියාණන් වහන්සේ දක්වපු මැදුම් මඟ කොයිතරම් පුදුම සහගතද කියලා සාමාන්‍ය ලෝකයාට මේ සංසාරයෙන් මිදෙන්න අවබෝධයක් ලබා මිදෙන ක්‍රමයක් හොයාගන්න බෑ. මොකද එක්කෝ ගිලෙනවා එක තැන ඉඳලා, එහෙම නැත්නම් දඟලලා ගහගෙන යනවා. මේ සැඬවතුර කියන එක දැන් මේ අපි කරන හැම කර්මයක් තුළින්ම මේ චිත්තසංතානෙට කිඳා බහින කොටසක් තිබෙනවා. චිත්තසංතානෙට කිඳා බසින කොටසට මේ ධර්මයේ හඳුන්වන්නේ අනුසය කියලා. අනුසය යම් කිසි දෙයක් බර දෙයක් යටට ගිලා බහින්න වගේ අනුසය වශයෙන් අපේ චිත්ත සංතානෙට මේ දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කරන අතරේ අනුසය වශයෙන් අපේ සිත්වල ඇවිල තැන්පත් වෙන කොටසක් තිබෙනවා. ඒ වගේම ආසව කියලා දෙයක් තිබෙනවා. ආසව කියලා කියන්නේ ගලාගෙන එනවා. ගලාගෙන ඒමක් කියන අදහස තිබෙනවා. ආශ්‍රව. ඊළඟට තව කොටසක් තිබෙනවා ගසාගෙන යන කොටසක්. ඒකට තමයි ඕඝ කියලා කියන්නේ. අපි දැන් මෙතන අර දිය සඳ පහරවල් කියලා කිව්වේ. ඒ විදිහේ මේ කියන්නේ මොකද්ද? මේ සාංශාරික පුරුදු. මේ අපි කරන හැම කර්මයක් තුළින්ම පුරුද්දක් වැඩෙනවා. ඒක නිසා තමයි අපි අර කලින් කිව්වේ චක්‍රයකට මේ කර්ම චක්‍ර කියලා කියන්නේ. ප්‍රතිම ධර්මයේ සමහර විට දක්වනවා කම්ම වට්ට, විපාක වට්ට, කිලේශ වට්ට කියලා. මේ වට්ට කියන වචනේ බොහෝ විට යොදනවා. වට්ට කියලා කියන්නේ මේ වටරව් මේ යාමක්. එහෙම නැත්නම් චක්‍රයක්. මේ හැම එකක්ම චක්‍රයක් බවට හැරෙන්නේ කොහොමද? මේවා පුරුදු බවටපත් වෙනවා. ඒ සංසාරික පුරුදු කඩන එක ලේසි නෑ. ඒක කඩන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්මයි. ඒ පුරුදු එකතු වෙනවා. ඒක කර්මයක් කළා කියනකොට දැන් අපි අර කිව්වේ මණික්කරු අර මස් කප කප හිටියෙක් නිසා එයාට බොහොම පහසුයි තවත් ලේ පෙරන කර්මයකට මාරු වෙනවා. අන්න ඒ වගේ අපි කරන එක කර්මයක් තවත් එකකට උපකාර වෙනවා. ඒ පුරුදු හැටියට ආසේවන වශයෙන් හොඳ හෝ වේවා නරක හෝ වේවා. ඉතින් ඔහොම ගිහිල්ලා ඒකම අයවයි අපේ චිත්තසංතාණයට කිඳා බසින කොටස තමයි අනුසය කියලා. ඒවා ලේසියෙන් ඉවත් කරන්න බෑ. ඒ වගේම ආශ්‍රව කියලා කියන්නේ ගලාගෙන යන කොටස, ගසාගෙන යන කොටස. එතකොට රහතන් වහන්සේලා කියලා කියන්නේ පින්නතුනි ඔන්න ඔය කියා අනුසය. ඒ අනුසය, ආශව, ඕඝ කියලා කියන අර කිඳා බසින කොටසත් ඉවත් කරන අර ගලාගෙන යන කාම භව ද්විතී ආදී වශයෙන් කියන ආශ්‍රව ශක්තියනුත් ක්ෂය කරන, ඊළඟට ඕඝ කියලා කියන අර සැඬ වතුරිනුත් මිදෙන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්න හිතක් තමයි ඒ රහත් හිතක් බුදු කෙනෙකුගේ හිතක් කියලා කියන්නේ. අන්න එතකොට ඒ தත්ත්වයයි ඒ தත්ත්වය සඳහායි මේ බෞද්ධයන්ගේ මේ ඔක්කොම පිළිවෙත් පුරන්නේ. ඒ මිසක් අර සාමාන්‍ය ලෝකයා හිතන සුළු දෙයකට නෙවෙයි. සමාජ ධර්ම ටික රැක ගන්න නෙවෙයි. සමාජය හොඳින් පවත්වා ගන්න කියන ඒ ඩිංගට විතරක් නෙවෙයි. ඊට වඩා ගැඹුරු අදහසක් තිබෙනවා. තම තමන්ගේ සංසාරික විමුක්තිය තමන්ට අයිති. තමන්ගේ කර්මය තමන් කර්ම දායාදා කියලා කිව්වේ තමන් අරගෙන ආපු කර්ම සම්භාරයට වග කියන්න ඕන. තමන් කරන කර්ම සංඛාරයට වග කියන්න ඕන තමන් මේ සංසාරේ. ඒ මිදෙන මාර්ගයේ අවසානයේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ අන්නර කියාපු නොකළු නොසුදු කර්ම. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර தත්ත්වයෙන් වැඩි වීම. අර සමුදේ පක්ෂය දිහා බලාගෙන හොඳ නරක සාමාන්‍ය පිළිබඳ සාමාන්‍ය වැටහීමක් ඇතිව කරන ඒ ටිකට කියන්නේ ඒකට කියනවා සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්කා කියලා. ආශ්‍රව සහිතයි ඒක පිළිගන්නවා. ආශ්‍රව සහිතව පින් පැත්තටම උපදීන් එකතු වෙන උපදි කියලා කියන්නේ සාංශාරික නොයෙකුත් භවභෝග සම්පත් දෙන ඒ විදිහේ සම්‍යක් දෘෂ්ටියකුත් තිබෙනවා. ඒ වගේම ගැඹුරු ධර්ම සම්‍යක් දෘෂ්ටිය මොකක්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ සම්‍යක් දෘෂ්ටියයි. මේ මුළු මහත් ප්‍රයත්නම දුකක්ය. ඒකට හේතුව තණ්හාවය. මේ තණ්හාව සංසිඳ වීම නිවනය. ඒකට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට ලෞකික වශයෙන් එහෙම නැත්නම් සාංශාරික වශයෙන් සත්‍යාගේ ඒ හොඳ නරක තීරුම් ගැනීම අර පහළ මට්ටමේ සම්මියන් දෘෂ්ටිය. ඒකට තමයි ඔය කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. පින් පව් හොඳ නරක පිළිබඳ ඒ අවබෝධය. ඒක සෑහෙන ඒකෙන්ම සියල්ලම සිද්ධ වෙන්නේ නැහැ. ඒක උඩ ඉඳලා අර විදිය අවශ්‍යතාවන් සම්පූර්ණ කරගෙන අවසාන වශයෙන් අවසාන විලක්කිය යුතුයි මේ චතුරාර්ය සත්‍ය ගැඹුරින් අවබෝධ කර ගැනීමයි. ඒ අවබෝධ කර ගැනීමෙන් තමයි මුළු මහත් ප්‍රයත්න දුකක් කියලා කියන්නේ මෙතන ආත්මයක් මමෙක් කියලා දෙයක් නැහැ කියන එකයි. ඒ අවබෝධය කරා යන ක්‍රමය තමයි ඔය බුදු පියාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගැඹුරු පැත්තෙන් දක්වලා තිබෙන එක ලෝකෝත්තර සිතක. මේ මුළු මහත් අංග අටම දැන් සාමාන්‍ය ලෝකයා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියලා එක එකක් වෙන වෙනම අරගෙන සිල්ලර ගන්නට වඩාගෙන දියුණු කරගෙන යනවා. නමුත් අර ලෝකෝත්තර සිතක භාවනාමය වශයෙන් ඒ ලෝකෝත්තර සිතක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ වෙන්නේ එකම සිතක අංග අටම එක සැරේට පහළ වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ අර අංග අටම කෙලින් වුණා. දැන් අපි හිතමු මේවා ඒ ඇද වෙලයි කොටස් තියෙන්නේ. අංග අට එක එක විදියට ඇද වෙලයි තිබෙන්නේ. මේක යම් කිසි අවස්ථාවක කෙලින් වෙලා සම්මියක් දෘෂ්ටියෙන් ඉඳලා සම්මාදිට්ඨිය දක්වාම ඒක කෙලින් වුණු අවස්ථාවෙන් තමයි අන්න අර මාර්ගඵල අවබෝධය එන්නේ යගුරු අර්ථින් බලනකොට. ඒක නිසා සාමාන්‍ය ලෝකයා මේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියලා වඩන එකට වඩා ගැඹුරක් තිබෙනවා මේ ලෝකෝත්තර தත්ත්වේ. අන්නේ එතකොට මේ තුලින් මේ පින්නතුන් කල්පනා කරගන්න ඕන අපි මේ කර්මයක් පුනර්භවයක් පිළිබඳව යම්කිසි ගැඹුරින් ගැඹුරට යන කාරණා රාශියක් මතු කරගත්ත මේ කථාන්තරියත් ගාථාවත් ආශ්‍රයෙන් අද මේ වටිනා දවසක මේ පින්නත් පිරිස මේ රැස් කරගත්තු ධර්මඥානිය තම තමන්ගේ ජීවිතයට ලං කරගෙන මේ තුලින් මේ කියපු ශීල ආදී ගුණධර්ම ගැන නොතකා හරින් නැතුව ඒ තුලින් ඇති කරගන්න සංයමය තුලින් ඊළඟට සමාධියක් ඇති කරගෙන ඒ සමාධිය නව අර කියපු විදර්ශනා ප්‍රඥාව ලබාගෙන මේ අති භයානක සංසාරයේ අත්මිදෙන්න අදිෂ්ඨාන කරගන්න ඕන. අද මේ කරන ලද මේ ධර්ම අපි ධර්ම දේශනාවේ වශයෙන් ධර්ම ශ්‍රවණයේ වශයෙන් දැක්කත් මේ පුණ්‍ය සම්භාරය ඒ වගේම මේ පින්නතුන්ද මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණයේ තුලින් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඇති කරගත්තු ඒ චිත්ත ශක්තිය හැම එකක්ම අර කියාපු මේ සංසාරයේ නෙතර වීම සඳහා නොනවතිමින් නොදඟලමින් මේ සංසාරයෙන් නෙතර වීම සඳහා මේ සැඩවතුරින් නෙතර වීම සඳහා ඒකාන්තයෙන් උපනිශ්‍රේ වේවා උපනිශ්‍රේ හේතුවක් වේවා කියලා එහෙම ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ පින්වත් පිරිස දැන් අද අපේ මේ පොඩි ශාලාව ටිකක් ලොකු වුණ අවස්ථාවක් මේ සඳහාත් මේ සදහවත් උපාසක උපාසිකාවන් යම් යම් ප්‍රමාණවලට මේවට උපකාරවත් වෙන්නේ නැති මේ ආධාර කරන්නේ නැති ඒ වගේම මේ ආසනිය අපි පූජා කළා තියෙන ධර්ම ආසනියක් වශයෙන් අපි වැඩි වැඩි බලාපොරොත්තු නැතත් මේ ධර්මයේ ගරුත්වයක් වශයෙන් මේ ධර්ම ආසනියක් පූජා කළා තියෙන මේ කොයි වටත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර වුණ මේ පහම පින්වතුන් ඒ කුසලයක් සිහිපත් කරගෙන අද මේ විශේෂයෙන් ධර්ම ශ්‍රවණය මේ රැස් කරගත්තු කුසල සම්භාරයත් උපකාර කරගෙන මේ සියලුම කුසල් ශක්තිය තුලින් අර මෙලව තමන්ගේ මේ නිවන් ගමනට බාධක යම් ධර්ම තිබෙනුත් ඒවා ඉවත් වෙත්වා උපකාරක ධර්ම ළඟා වේවා. මෙලව ධර්මමය සැනසුමකින් යුක්තව අර කියාපු කර්ම වේග සංසිඳවාගෙන අවසාන වශයෙන් ධර්ම ශක්තිය තුලින් ධර්ම චක්‍රයෙන්ම මුළු කර්ම චක්‍රය ජය ගන්න මේ කුසල සම්පත්තිය ඒකාන්තේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. මේ වගේම මේ කුසල ශක්තිය ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම රාජානන් වහන්සේලාටත් ඒ වගේම තම තමන් නමින් නැසීමිය කරලව ගඥාතිනුත් අතුළු අවීචියේ පටන් සීලුම අපිනිටා දක්වා වූ සීලුම සත්‍යෝ මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණ මේ කුසලයන් මොහොදන් වෙත්වා අනුමෝදන් වී හැකිතා කිතුමිනේ ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් වූ අමා මහ නිවන් සැනසෙත්වාගෙන ඒ ප්‍රාර්ථනා ඇති කරගෙන මේ ගාථා කියලා කින් පමුණු මෙත්තාවතා චාමි සම්භතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවා අනුමෝදිත්වා විජ්ජන්තු අනතං පදං ආකාශත්තා භුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා භුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා භුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දුක්ඛප්පත්තා චින් දුක්ඛා භයප්පත්තා චින් භයා සෝකප්පත්තා චින් සෝකා හුන්තු සබ්බේ පිතානියා හිමිනා පුඤ්ඤ කම්මේන මානි බාල සමාධිය සතං සමාධිමෝතු යාම බාන පච්චිය හිමිනා පුඤ්ඤ කම්මේන මානි බාල සමාධිය සතං සමාධිමෝතු යාම බාන පච්චිය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවක්ඛන්තරායෝ සුඛේ දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුඛි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුඛි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුඛි භවන්තු තේ අභිවාදන සීලස්ස සම්බද්ධාපචායින චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti වෙච්චු අතෝ නිබ්බාන සම්පatti නාපේ සංජ්ජතු.
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්නේ.